ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතියේ උණුසුම් දේශපාලනික තතුවිත්ති පිළිබඳව අවධානය යොමු කරන සතියේ ශ්‍රී ලංකේය පුවත් විමසුම එහෙමනම් දැන් අපි ආරම්භ කරමු. ශ්‍රී ලංකා විසිට තොරතුරු වාර්තා කරන්නට සූදානමින් සිටින මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සුපුරුදු ලෙසින්ම. අයිබෝවන් සුබෝදාසනක් මනෝජ්.
අයිබෝවන් සුබෝදාසනක් දිලෘක්ෂි.
ගෙවිලගේ සතියේ දේශපාලනික ක්ෂේත්‍රයේ විවිධ තොරතුරු වාර්තා වෙන අතරතුරේදී ප්‍රමුඛතම අවධානයක් යොමු වෙලා තිබුණා මීට වසර 4කට කලින් 2019 වසරේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා සිදුවුණුයේ අවාසනාවන්ත සිදුවීම පාස්කු ප්‍රහාරය පිළිබඳව. මේ සම්බන්ධව වගකිවිය යුත්තේ කවුරුන්ද යන වගට නැවත වතාවක් සාකච්ඡා කරන්නට මුළු මහත් සමාජයත් එවැගේම දේශපාලන ක්ෂේත්‍රයත් යොමු වුණා. සමස්ත වශයෙන්ම රටේ ප්‍රධානතම සාකච්ඡාවට බඳුන් වන ආන්දෝලනාත්මක තොරතුරු යළි යළිත් හෙළි කරන වාතාවරණයක් උද්ගත වෙලා තිබුණා මේ පාස්කු ප්‍රහාරයට වසර 4ක් සපිරීම නිමිත්තෙන්. අපි කැමති මනෝජ් දැනගන්න මේ සම්බන්ධව පවත්වුණු විශේෂිත අනුස්මරණ, ජනතා ප්‍රතිචාර, එතකොට ජනතා විරෝධතා, ඒ වගේම කාදිනල්තුමනි යම් ප්‍රකාශ කරනවා අපි දැක්කා. සමස්තයක් වශයෙන් ගත්තාම මොනවද මෙහි තියෙන විශේෂතා?
ඔදිලෘක්ෂි, පාස්කු ප්‍රහාරයට අවුරුදු 4යි. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම කතෝලික ප්‍රජාව ඒ සඳහා වන යුක්තිය ඉල්ලමින් නැවතත් හඳනා ගන්න පටන් ගත්තා. පාස්කු ප්‍රහාරයේ දුණු දිනය මනත්ත පාස්කු දිනය හේතු කරගෙන කාදිනල් හිමිපාණන් මේ පිළිබඳව යුක්ති ඉල්ලලා දිගින් දිගටම කතා කරා. පැවති රජයන්, ඒ වගේම තියෙන රජය, වත්මන් රජය පිළිබඳව තමන් වහන්සේ කණගාටු වෙනවා කියලා අගරද ගුරු හිමියන් සඳහන් කළා. අහිංසක මිනිස්සු 272 දෙනෙක්ගේ ජීවිතය උතුරාගත්තු ලංකා ඉතිහාසයේ අදුරුතම දිනයක් ලෙස පාස්කු දිනය සඳහන් කරන බව උන්වහන්සේ සඳහන් කරලා තිබුණා. ඊට පස්සේ මහා සංඝරත්නය, අන්‍යාගමික පූජ්‍ය පක්ෂය, එතකොට විවිධ රටවල් නියෝජනය කරන තානාපතිවරුන් මේ පිරිස සමග එකතු වෙලා මෙවර පාස්කු දිනයේදී කාදිනල් හිමිපාණන් මේ අදහස ප්‍රකාශ කළා. ඒත් එක්කම අපි දැක්කා පාස්කු වෙනිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරුවන් ඉන්නවා, මේ ප්‍රහාරයේ පිටුපස කිසියම් කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් කියලා සඳහන් කරලා දපුල දෙලිවේරා හිටපු නීතිපතිවරයා විශ්‍රාම යන කලින් ප්‍රකාශයක් කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න පසුගිය 21 වෙනිදා ත්‍රස්ත විමර්ශන කොට්ටාශයට එන්න කියලා එතුමට දැනුම් දීලා තිබුණා. නමුත් එතුමා පෙනී නොසිටපු නිසා අද දවසේ TID එකට ඇවිල්ලා පෙනී ඉන්න කියලා දැනුම් දීමක් කරලා තිබුණා. ඒ අනුව ඔහු නීතිඥවරයෙක් මාර්ගයෙන් නෛතික විරෝධතාවක් ගොනු කරන්නත් කටයුතු කරලා තිබුණා. කොමනත් අද දවසේ 24 වෙනිදා ඔහුට ඇවිත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න කියලයි අධිකරණය දැනුම් දීලා තිබුණේ.
හොඳයි, දැන් එතනදී මැල්කම් රංජිත් කාදිනල් තුමන් මේ සම්බන්ධව යම් ආවේගශීලීත්වයකින් යුක්තව මේ පිළිබඳව වන අනුස්මරණයේදී අදහස් දැක්වීමක් සිදු කළා. ඉන් කොටසක් අපි ඔබ වෙත ගෙන එන්න සූදානම් දැන්.
මේ ප්‍රහාරය මතු පිටින් පෙනෙන අයුරින් ඉස්ලාමීය අන්තවාදීන් පිරිසකගේ ක්‍රියාවක් වුවත් එය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව පැහැදිලි ලෙස ප්‍රකාශ කර තිබෙනවා. යම් කිසි වෙනත් අරමුණු තිබූ පුද්ගලයන් විසින් එළඹීමට නියමිත ජනාධිපතිවරණය ඉලක්ක කරමින් රට තුල බියක් හා අවිනිශ්චිතතාවයක් සහ කැළඹිලි ඇති කිරීම අරමුණු කරගෙන ලැබුණු බුද්ධි තොරතුරු මත කටයුතු නොකළේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතුයයිද කාරක සභාව නිරීක්ෂණය කරයි. ඒ කියන්නේ මේ ප්‍රහාරය පිටිපස්සේ දේශපාලන හස්තයක් තිබුණාද කියන එක හොයන්නට අවශ්‍යයි කියලා මේගොල්ලෝ කියනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ හමුදා බුද්ධි අංශයේ නායකත්වය 2019 දී වෙනස් වීම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානයට ලක් කර තිබේ. තාජ් සමුද්‍රා හෝටලය තුල බෝම්බය පුපුරවා ගැනීමට පැමිණ ජමීල් නැමැත් ගැන හොඳටම දැනගෙන හිටියා. හමුදා බුද්ධි අංශ මේ තැනැත්තා සැකසහිත හසිරීමක යෙදෙන බව දැන දැන ඉක්මනින් ඔහු වැනි මේ ත්‍රස්ත කණ්ඩායම ගැන දන්නා සාක්ෂිකරුවෙකු අත්අඩංගුවට නොගෙන හත්වන බෝම්බය පුපුරවා සිය දිවි හානි කරගන්නට ඔහුට ඉඩ දුන්නේ ඇයිදැයි ප්‍රශ්නයක් අප තුළ නැගෙනවා. එසේම බරපතල ලෙස සිය වගකීම් පැහැරහැරීම පමණක් නොව ජනාධිපති කොමිසමද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවද නොමග යැවීමට රාජ්‍ය බුද්ධි සේවයේ එකල අධ්‍යක්ෂකවරයාව සිටි නිලන්ත ජයවර්ධන මහතා කටයුතු කළ බව කොමිෂන් සභා වාර්තාව පැහැදිලි කර ඇත.
එතකම මනෝජ් අපි දන්නවා මේ පසුගිය පාස්කු කාලවකවානුවේදීත් මේ මුස්ලිම් ප්‍රජාවට දැඩි විරෝධයක් සමාජයෙන් එල්ල වුණා මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. නැවත වතාවක් මේ තත්ත්වය උද්ගත වේදෝ කියලා විශාල භීතියක් සමාජය පුරා පැතිරුණා. මුස්ලිම් ජාතිකයන් වැඩිපුරම වෙසෙන මේ අකුරණ කියන ප්‍රදේශයේ ඇති වුණු යම් හදිසි වාතාවරණයක් නිසා බෝම්බ තර්ජනයක් වන වගට ලැබුණ තොරතුරක් මත ආරක්ෂකංශය යොදවලා තිබුණා. දැන් එතකොට මොකක්ද මේ සිදුවීම? ඇත්තටම මෙහෙම දෙයක් වෙන්න ගිහිල්ලා තියෙනවද? යම් සැකකරුවන් මෙහිදී අත්අඩංගුවට අරගෙන තියෙනවද? මොකක්ද වෙලා තියෙන තත්ත්වය?
ඔය අකුරණ සිදුවීම මුස්ලිම් දේවස්ථාන සහ මුස්ලිම් ජනතාව ජීවත් වෙන ගම්මාන කීපයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා කියලා යම් ප්‍රකාශයක් නිකුත් වෙලා තිබුණා. කොහොමුණත් ඒ සම්බන්ධයෙන් ආරක්ෂකංශත් කටයුතු කරලා සූදානම් වෙලා මේ දේවස්ථාන වලට ආරක්ෂාව ලබා දීලා තිබුණා. කවුද මේක සිද්ධ කරේ කියලා හොයාගෙන යද්දී පුද්ගලෙක් අත්අඩංගුවට ගන්න සමත් වෙලා තියෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් හදිසි ඇමතුරු අංශයට කතා කරලා මේ පිළිබඳව තොරතුරු දීපු පුද්ගලයාමයි. ඔහු අවුරුදු 21ක් වන මෞලවිවරයෙක් විදිහටත් කටයුතු කරන ඉසදීන් මොහමඩ් නැමැත්තෙක් විදිහට ඔහු හඳුනගෙන තිබුණා. ඒ අනුව පසුදා අත්අඩංගුවට අරගත්තා. දැන් ඔහු නීති හමුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
ඒ කියන්නේ මේක මේ අසත්‍ය ප්‍රකාශයක්ද නැත්නම් ඇත්තටම එහෙම වෙන්න ගිහිල්ලා තියෙන දෙයක් ඔහු සඳහන් කරලා තිබුණාද?
දැනට වාර්තා වෙන විදිහට ඔහු සිකාමතා කරපු දෙයක් විදිහට තමයි වාර්තා වෙන්නේ. ඔහු දුරකථන දෙකකින් අවස්ථා දෙකකදී සිද්ධි දෙකක් පිළිබඳව ඇමතුම් ලබා දීලා තියෙනවා. මේ දුරකථන අංක ඔස්සේ පරීක්ෂණ පවත්වගෙන යද්දී ඒ අංක ලබලා දීලා තිබුණු අංක ව්‍යාජයව බවට තේරුම් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඔහුගේ මේ දුරකථන අංක ඔස්සේ කරපු පරීක්ෂා අනුව තමයි ඔහු අත්අඩංගුවට අරගෙන තිබුණේ. එහෙම සිද්ධ වෙන්න ගිය දෙයකට වඩා ඔහු විසින් හිතාමතා කරපු දෙයක් විදිහට තමයි දැනට සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකාවේ පසුගිය සතියේදීත් ඉතාමත් මුණුසුම් කාරණාවක් බවට පත්වලා තිබුණා ප්‍රතිත්‍රස්ත පනත. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත, ජාතික ආරක්ෂක පනත නමින් සංශෝධන සහිතව ගෙනල්ලා තිබුණා. කවුරුත් මේකට දැන් කියන්නේ ප්‍රතිත්‍රස්ත පනත කියලා. මේ ප්‍රතිත්‍රස්ත පනතට එල්ල වුණු විරෝධතා අතරට TNA එකත් මේ ගෙවිලගේ සතියේදී එකතු වෙලා තිබුණා. එහි විශේෂතා පිළිබඳව දැනගන්න කැමති මනෝජ් මීළඟට.
ප්‍රතිත්‍රස්ත පනත ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අලුත් කරන්න ගත්ත උත්සාහයක්. නමුත් එය ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතක් කියනවට විරෝධයක් නැති බව විපක්ෂය සඳහන් කරනවා. නමුත් මේ හරහා කරන්න යන්නේ සාමාන්‍ය ජනතාව මර්ධනය කිරීමක්ද කියන ප්‍රශ්නය මත තමයි මේ විරෝධතා ගොනු වෙලා තියෙන්නේ. ආණ්ඩුවට යම් කෙනෙක් විරෝධයක් දක්වනවා නම්, යම් සංවිධානයක් විරෝධයක් දක්වනවා නම්, ඒ සම්බන්ධයෙන් ඍජුව ක්‍රියාත්මක වෙන්න මැදිහත් වෙන්න හැකියාව තියෙන නිසා ඒ වගන්ති ඉවත් කරගන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. අපි දැක්ක මහා සංඝරත්නය, මල්වතු, අස්ගිරි, අමරපුර, ඒත් එක්කම ශ්‍රී ලංකා රාමාඤ්ඤ නිකාය, මේ නිකායන්වල සියලු මහනාහිමිවරුන් අත්සන් කළ ජනාධිපතිවරයාට ලියුමක් දීලා තිබුණා. රටේ තියෙන ගැටලු, මහජන අවශ්‍යතාවන් ගැන අවධානය යොමු කරලා මේ ගැන පුල් සංවාදයක් ඇති කරලා විශේෂඥ මණ්ඩලයක් හරහා ප්‍රතිත්‍රස්ත පනත කෙටුම්පත් කිරීම, ඒ වගේම නුසුසු වගන්ති ඉවත් කිරීම, මේ වගේ කාරණා පිළිබඳ අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලලා තිබුණා. ඒ මේ දිගින් දිගටම සිද්ධ වන විරෝධ, අපි පසුගිය සතියේ කතා කරා ජාත්‍යන්තර සංවිධාන ඒ සම්බන්ධයෙන් දක්වන විරෝධ. විශේෂයෙන් අපි දැක්කා විශේෂ භාර අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මත් ඇමරිකානු තානාපතිවරයා හම්බ වෙලා මේ සම්බන්ධයෙන් සඳහන් කරලා තිබුණා. අර ඔබ දෙමළ දේශපාලන පක්ෂ උතුර සම්බන්ධ වීම පිළිබඳව කතා කරා. මේ 25 වෙනිදා, ඒ කියන්නේ හෙට, උතුරු නැගෙනහිර පළාත් දෙකම එකතු කරලා හර්තාල් ව්‍යාපාරයක් කරන්න සැලසුම් සකස් කරලා තියෙනවා. දෙමළ ජාතික සංධානය, ඒ වගේම උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ, ඔවුන් එකතු වෙලා මේ හර්තාල් ව්‍යාපාරය සිද්ධ කරනවා කියලා සඳහන් කරා. ඔවුන් කියන්නේ ත්‍රස්ත විරෝධී පනත, ඒ වගේම දෙමළ ජනතාව මුරුදෙන ගැටලු, මේව මුල් කරගෙන මේ හර්තාල් ව්‍යාපාරය දියත් කරනවා කියන කාරණේ තමයි ඔවුන් උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ විදියටත් සඳහන් කරන්නේ.
මේළඟට අපිට සාකච්ඡා කරන්නට පුළුවන් මේ IMF කොන්දේසි සම්බන්ධව පාර්ලිමේන්තුවේදී යම් කතාබහක් ඇති වුණා. මොනවද මේ කොන්දේසි කියලා? මේ IMF එකත් ශ්‍රී ලංකා රජයත් අතර මේ ඩොලර් බිලියන 2.9ක මුදල අනුමත වීමේ කාර්යාවලියේදී ඇති වුණු එකඟතා මොනවද? මේ ගිවිසුමේ තියෙන කරුණු මොනවද කියලා ප්‍රශ්න කොට සිටියා. මේ සම්බන්ධව යම් විවාදයක් උත් ඉල්ලලා හිටියා. විවාදයට දින තීන්දුව වෙලා කියලායි ආරංචිය මේ සතියේදී වැඩිදුර තොරතුරු දැනගන්න කැමති මනෝජ්.
ඔව්, දැන් පසුගිය දතිගුණු පක්ෂනායක රැස්වීමේදී IMF ගිවිසුම පිළිබඳව විවාදයට දින දීලා තිබුණා. 26, 27, 28 කියන දවස්වල මේ කටයුතු ක්‍රියාත්මක කරන්න විවාදයට ගන්න තීරණය කරලා තියෙනවා. ආණ්ඩුවක් කිව්වේ IMF එකට යනවට වඩා වෙන විකල්ප තියෙනවා නම් කියන්න කියලා. ප්‍රධාන විපක්ෂය වෙන සමගි ජන බලවේගයේ ආර්ථිකය සම්බන්ධ මන්ත්‍රීවරුත් කියන්නේ IMF වැඩ පිළිවෙලට යනවට අකමැති නෑ. ඒ ක්‍රියාත්මක කරද්දී දේශීය වශයෙන් සිද්ධ වෙන තත්වයන් පිළිබඳවයි ඔවුන් අවධානය යොමු කරන්න කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ගැන අපි කතා කරද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සිද්ධ වෙනවා. උද්දමනයේ හමුවේ දේශීය මුදලට වටිනාකම් අඩු වුණා. ඒ වගේම තවත් එයා කට්ටකකට ගියොතින් එම නැත්නම් මේ සම්බන්ධයෙන් වටිනාකම් අඩු කරන්න ගියොතින් ඒක ලංකාවේ කණ්ඩායම් වලට දරා ගන්න බැරි වෙනවා කියලා ඔවුන් සඳහන් කරනවා. හේතුව 85%කට වඩා දේශීය බැංකු වලින් සහ EPF ETF පරමුදල් වලින් තමයි මුදල් ලබාගෙන තියෙන්නේ. ඉතින් මේ කණ්ඩායම් වලට තමයි මේ කැපකිරීම සිද්ධ කරන්න වෙන්නේ. ඉන්ද ඒ සඳහා ඔවුන්ගේ විරෝධත්වය දක්වනවා කියලා ඔවුන් සඳහන් කරලා තියෙනවා. කොමනක් මේ පිළිබඳව අදහස් දක්වන්න විවාද කරන්න යම් ගැටලු තියෙනවා නම් ඒවා නිරාකරණය කරගන්න 26, 27, 28 කියන දවස් තුනේ පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විවාදයට ඉඩ දීලා තියෙනවා. කලින් මේ යෝජනාව සම්මත වුණාට පස්සේ මුදල ලැබුණාට පස්සේ ජනාධිපතිවරයා මේ යෝජනාව මොකක්ද කියන එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. ඉදිරිපත් කරපු ලියවිල්ල පිළිබඳව එහෙම නැත්නම් එකඟතාව පිළිබඳව සිද්ධ කරන විවාදය තමයි මේ දවස් තුනේ පැවැත්වෙන්නේ.
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි.
ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතියේදී දේශපාලන පක්ෂවල අභ්‍යන්තරිකව සිදුවුණු යම් යම් ක්‍රියාදාම කිහිපයක් පිළිබඳ අපිට තොරතුරු වාර්තා වෙනවා. ප්‍රමුඛයෙන් කතා බහ කරන්න කැමති මේ පොහොට්ටුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නව සභාපති තනතුර පිළිබඳව දැන් ඇයි මේක මේ හදිසි වෙනස් වුනේ? කවුද අලුතෙන් පත්වලා තියෙන්නේ? ඒ පිළිබඳවයි මේ ළඟ අවධානය. මනෝජ්,
ඔදිරුක්ෂි GLP රිස් හිටපු ඇමතිවරයානේ පොහොට්ටුවේ සභාපතිවරයා වුණේ. දැන් ඔවුන් පාර්ලිමේන්තුවේ ආණ්ඩුවෙන් ඉවත් වෙලා, ඒ කියන්නේ පොහොට්ටු කණ්ඩායමෙන් ඉවත් වෙලා එකට වැඩ කරන්නේ නිදහස් ජනතා සභාව නියෝජනය කරමින්. දැන් එතකොට පක්ෂයේ මහා සම්මේලනය තිබුණා පසුගිය සෙනසුරාදා. ඊට සහභාගී වෙන්න කියලා GLP රිස් හිටපු සභාපතිවරයාට දැනුම් දීලා තිබුණා. නමුත් ඔහු ඒ අවස්ථාවට සහභාගී වුණේ නැහැ. අලුතෙන් සභාපතිවරයෙක් පත් කරගෙන තියෙනවා. ඒ තමයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හාමුදුරුවෝ. එතුමන්ව පක්ෂයේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්න තීරණය කරලා තියෙනවා. කොමනත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එතුම තමයි පක්ෂ ප්‍රධානියා විදිහට කටයුතු කරන පක්ෂ නායකයා විදිහට. එතකොට ඒ අතරේ තමයි අලුත් සභාපති හිමි නම ස්වාමින් වහන්සේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමින් වහන්සේ පත් කරගෙන තියෙන්නේ. මේකට විරුද්ධව උසාවියන්න GLP රිස් මන්ත්‍රීවරයා කටයුතු කරලා තියෙනවා. මේ මහසභා රැස්වීම නීත්‍ය අනුකූල වෙන්නේ නැහැ. ඒ හින්දා මේ පත්කිරීම නීත්‍ය අනුකූල නැහැ කියන බව ප්‍රකාශ කරලා තමයි එතුමා අධිකරණයට යන්න තීරණය කරලා තියෙන්නේ. ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග වලට යනවා කියලා GLP රිස් මන්ත්‍රීවරයා සඳහන් කරලා තියෙනවා.
ඒත් එක්කම පොහොට්ටු ඇතුලේ තවදුරටත් සාකච්ඡා යනවා කියලා ආරංචි, බැසිල් රාජපක්ෂ නැවතත් අගමැති කරලීමේ යම් ව්‍යායාමයක් පිළිබඳව මේ පිළිබඳව යම් සැකයකුත් ඇති වෙනවා. මොකද මේ බැසිල් රාජපක්ෂට තියෙනවා නිදුත්ත පුරවැසිභාවය. දැන් අලුත් නීතියට අනුව දුත්ත පුරවැසියෙක් එන්නත් බැහැ නේ පාර්ලිමේන්තුවේ, අගමැති වෙන්නත් බැහැ, ජනාධිපති වෙන්නත් බැහැ. දැන් එහෙනම් කොහොමද මේක වෙන්නේ යන්නේ? මොනවද මේ සාකච්ඡා?
ඔව්, දැන් පසුගිය සතියේ කතා වුණා විපක්ෂ නායකවරයා වෙනවා කියලා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාත් එක කණ්ඩායමක් විපක්ෂ නායක වෙන්න උත්සාහ කරනවා කියලා. ආණ්ඩුව නියෝජනය කරනයි විපක්ෂ නායක වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්න තිබුණානේ. කොමුණත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වෙලා වෙනම කණ්ඩායමක් විදියට කටයුතු කරලා විපක්ෂයට ගිහිල්ලා විපක්ෂ නායකකම ලබා ගන්නයි උත්සාහ කරන්න කියලා වර්තමාන යතර තමයි අලුත් ප්‍රවෘත්ති එන්නේ. බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා අගමැතිවරයා කරන්න සූදානමක් තියෙනවා කියලා ඔහුට හිතවාදී කණ්ඩායම් මැදිහත් වෙලා ඔහුව පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා, හැබැයි පාර්ලිමේන්තුවට එනෝ නම් නීති වෙනස් කිරීමකුත් කරන්න ඕනේ. දැනට දිට්ඨපුරවැසියන්ට පාර්ලිමේන්තුවේ තනතුරු දරන්න බෑනේ. ඉතින් ඒ මොනොත් ඔහු එක්ක දිට්ඨපුරවැසිභාවය අයින් කරගන්න ඕනේ, නැත්නම් දිට්ඨපුරවැසිභාවය සම්බන්ධයෙන් විවස්ථාව වෙන වගන්ති අයින් කරගන්න ඕනේ. ඉතින් මේක ඉක්මනට කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. එහෙම ඉවත් කරලා ඔහුව පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා අග්‍රාමාත්‍ය දුරේට පත් කරන්න උත්සාහ කරනවා කියලා රාබේකුත් පසුගිය සතියේ දේශපාලන ආරංචි මාර්ග අතර තිබුණා. එහෙම වෙන්නේ හේතුව තමයි අවස්ථා කීපයකදී වුණු උත්සාහ කරා පොදු ජන පෙරමුණට යම් සාවරත්වයක් පාර්ලිමේන්තුවට හදාගන්න. ඔවුන්ගේ කණ්ඩායම් වලට ඇමති දුර ලබා ගැනීම ගැන කතා කරා. ඒවට මැදිහත් වුණේ බැසිල් රාජපක්ෂට ඇමතිවරයා ඔහු එළියේ ඉඳලා. නමුත් ඔහු පාර්ලිමේන්තුවට අරගෙන ඇවිල්ලා පොහොට්ටුවේ ගමන සක්‍රිය කරන්න ගන්න උත්සාහයක තවත් ප්‍රතිඵලයක් ඇටියට තමයි ඔහු පාර්ලිමේන්තුවට ගෙන අගමැති දුරට පත් කරන්න ඕන කියන යෝජනාව ඇවිල්ලා තියෙන්නේ ඔහුට හිටවත් මන්ත්‍රී කණ්ඩායම් වලින්.
එතකොට මේ බැසිල් මේ සම්බන්ධව යම් අදහසක් කියලා තියෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවද?
ඔහුගේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය අදහස් දක්වීමක් නැහැ දිලුක්ෂි.
බැසිල් කැමතිද මේ දුත්තපුරවැසිභාවය අයින් කරගන්න? මොකද ඔහු ඊට කලින් කියලා තිබුණා ඒ පිළිබඳව ඔහුගේ අදහසක් නැහැ කියලා.
ඔව් මුලින්ම ඔහු අවස්ථා කීපයකදී අයින් කරගත්තේ නැහැ නේ ඒකනේ ඌට පාර්ලිමේන්තුවෙන් ඉවත් කළ යන්න සිද්ධ වුණේ නමුත් පසු අවස්ථාවක කියලා තිබුණා අවශ්‍ය වුණොත් ඉවත් කරගන්න ලෑස්ති කියලා හැබැයි මේ වෙලාවේ එහෙම ඉවත් කරගන්නවද කියන එක සම්බන්ධයෙන් අදහසක් දක්වලා නැහැ
ඊළඟට අවධානය යොමු කරමු දැනට ආණ්ඩු පක්ෂයට ගිහිල්ලා ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් යම් යම් අමාත්‍ය තනතුරුත් ලබාගෙන තියෙනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ යම් අර්බුදකාරී වාතාවරණයක් ඇති වුණා. මේ ඩිසිප්ලිනරි ඇක්ෂන්ස් එහෙමත් නැත්නම් මේ විනය ක්‍රියාමාර්ග ගැනීමක් දක්වා වන සාකච්ඡා දක්වා මේක දුරදිග ගියා. ලියුම් පවා නිකුත් කළා මේ සම්බන්ධව. කොහොමද දැන් දෙගොල්ලෝ එකතු වෙන්නයි යන්නේ කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. කොහොමද මේක වෙන්නේ යන්නේ මනෝජ්?
ඔව් ආණ්ඩුවට එකතු වෙලා අමාත්‍ය දුර අරගත්තා තනතුරු දරනවා එක කණ්ඩායමක් 14 දිනක් සිටියා. ඒකෙන් 8 දිනක් ආණ්ඩුවට එකතු වුණා. ඒ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එකතු වීමේ උත්සාහයන් කිහිපයක් තිබුණා. පහුගිය දවසක එතුමගේ නිල නිවසේදී මේ කණ්ඩායම එකතු කරගෙන ඔවුන්ව නැවත එකතු කරගෙන පක්ෂයට සම්බන්ධ කර ගැනීම පිළිබඳව සාකච්ඡා පවත්වලා තිබුණා. නමුත් වාර්තා වෙන විදිහට ඒ සාකච්ඡා සාර්ථකුනේ නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. එතකොට නිමල් සිරිපාල ද සිල්වා ඇමතිවරයා ඒ වගේ තවත් ඇමතිවරු පක්ෂයේ දරපු තනතුරු අයින් කරලානේ තියෙන්නේ. ඒ තනතුරු සායි ලබා ගන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. කොහොමනත් ආණ්ඩුවේ තීරණයට එරෙහිව ඔවුන් ආණ්ඩුවට එකතු වෙලා තනතුරු අරගත්තු නිසා ඒක පක්ෂයේ ප්‍රතිපත්තියට පටහැනිව කටයුතු කරන හින්දා ආයිමත් පක්ෂයට සම්බන්ධ කරගන්න බෑ කියලා දැනුම් දීලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ කණ්ඩායම් දෙක එකතු කරන්න ගත්ත උත්සාහය මේ වතාවෙත් අසාර්ථක වෙච්ච බවක් තමයි සඳහන් වෙන්නේ.
මේ සියලු කටයුතු අතරතුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙනවා කියලා තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. ජාතික ආණ්ඩුවක් පිහිටවීම සඳහා මේක මේ විටින් විට සාකච්ඡා වෙමින් තිබුණා. හැබැයි මෙවර යම් නිශ්චිත තීරණයක් සහිතව මේ සඳහා සූදානමක් තියෙනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. ජනාධිපතිවරයාගේ මේ උත්සාහයේ පරමාර්ථ මොනවද, අරමුණු මොනවද මනෝජ්?
හෙට පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් දැක්වීමක් ජනාධිපතිවරයා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා වාර්තා වෙනවා. එතකොට 25 වෙනිදා දැන් මේ IMF එකේ විශ්ව ණය පාසුකම සම්බන්ධයෙන් විවාදය තමයි පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ. මේ අතරේ මේ යෝජනාව කරන්න ලෑස් වෙනවා කියලා වාර්තා වෙනවා. මේ මුදල ලැබුණාට පස්සේනේ කැබිනට් සංශෝධනයම කරනවා කියලා වාර්තා වුණේ. නමුත් ඒක ටික ටික පස්සට යනවා. නමුත් පුද්ගලීය විදිහට එකතු කරගෙන තනතුරු දෙනවට වඩා පක්ෂ විදිහට එකතු වෙලා ජාතික ආණ්ඩුවක් පිහිටවා ගන්න උත්සාහ කරනවා කියලා වාර්තා වෙනවා. රාජ්‍ය සේනාරත්න මන්ත්‍රීවරයාත් පහුගිය දවසක සඳහන් කරා ජාතික ආණ්ඩුවක් පිහිටවීමට ජනාධිපතිවරයා ආරාධනයක් කළ යුතුයි කියලා. එතකොට දැන් පාර්ලිමේන්තුවේ ආරාධනාව කරාට පස්සේ ආරාධනෙ තියෙනවා. සමග ජනබලවේගය නම් පක්ෂයක් විදිහට කියන්නේ ජනබලයක් නැති ආණ්ඩුවක් එක වැඩ කරනවට වඩා ඡන්දයකට ගිහිල්ලා වැඩ කිරීම තමයි වඩා සුදුසු කියලා. කොහොමනම් මේ යෝජනාවට ප්‍රතිචාර දක්වන ආකාරය අනුව ජාතික ආණ්ඩුව පිහිටවන්න පුළුවන්ද නැද්ද කියන අදහස තියෙනවා. මම දැකද ඊයේත් මේ පිළිබඳව අදහස් පළ වෙනවා. ඒකාබද්ධ වැඩ කිරීමේ වැඩපිළිවෙලකටයි ජනාධිපතිවරයා ආරාධනා කරලා තියෙන්නේ. නමුත් ජාතික ආණ්ඩුවට නෙමෙයි කියලා සඳහන් වෙනවා. කොහොමනත් අපි බලමු හෙට පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ IMF විවාදය අතරේ ජනාධිපතිවරයා පිළිබඳව ආරාධනාවක් කරයිද කියලා.
සුපරදු පරිදි ශ්‍රී ලංකාවේ දේශපාලනික ක්ෂේත්‍රයේ තොරතුරු වාර්තා කරන්න හැම සෞදම අපිත් එක්ක සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවලයි. මනෝජ් බොහොම ස්තුතියි. අපි අලිත් ලබන සඳුදා මේ විශේෂාංගයේදී හමු වෙමු. අයිබෝවන්.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි. අයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.